Harika, you have 13 minutes. Order, please. Honorable Madhura Vithana Gitadachi.
උලාසනේ ගරු මන්ත්‍රීතුමනි දැන් දූෂණ විරෝධී පනත ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ගේනවා කියපු වෙලාවේ මේ මොහොතේ සිදුවෙන දූෂණයක් එලි දක්වමින්ම කතා කරන්න මම කැමතියි. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිද්ධ වෙනවා අතිශාල දූෂණයක්. උලාසනේ මන්ත්‍රීතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වලා තියෙන බූපි වැකේන් කියන නිර්වෙන්දන බෙහෙත. දැන් මේ වෙනකොට මරණ තුනක් සිද්ධ වෙලා තියෙනවා. පෞගේ ඉරිදා සන්ඩේ ටයිම් පුවත්පත වාර්තා කරා මරණ දෙකක් සිදු වෙලා තියෙනවා මේ නිර්වින්දන බෙහෙතෙන්. එතකොට දැන් මේ වෙනකොට තුනයි. එතකොට මේක ගේන්න කවුද අනුමැතිය දුන්නේ? මේ වර්ගයේ බෙහෙත් ගේන්න ලියාපදිංචි සැපයුම් කරුවන් හතර දෙනෙක් ඉඳද්දී හදිසි මේ මිලදී ගැනීම කියමින් කැබිනට් මණ්ඩලයම ප්‍රෝඩාවට ලක් කරමින් තමයි මේ මිලදී ගැනීම සිදු කරන්නේ. එතකොට මේක කොහොමද අමාත්‍යාංශ අතිරේක ලේකම් කෙනෙක්ගේ පාලනයට යටත් උනේ? මොකද NMR එකේ රෙකමෙන්ඩේෂන් එක අරගෙන කරන්න ඕන වැඩක්. හරිද? දැන් තුන්දෙනෙක් මැරිලා තියෙනවා. ඊළඟට මේ ඖෂධය ලංකාවට ගෙන්වන ඒජන්තවරයා කවුද කියලා මේ පාර්ලිමේන්තුවේ දැනුම් දෙන්න ඕන. මොකද පෞගිය වතාවක මේ කොප් කමිටුව හැමිටුව ගෙනාවම ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ 200 මිලියන් ඩොලර්ස් තිබ්බාම මේ බේත් ගැන ඔබතුමත් හිටියා. මතකදිනේ මිලියන 90යි පාවිච්චි කරලා තිබ්බේ. ඒගොල්ලෝ සමහර ඒවාට 17 වතාවක් ටෙන්ඩර් දාලා තිබ්බා. ඉතින් ඒ නිසා මේ මරණ තුන සම්බන්ධව මේ බාල බෙහෙත් සම්බන්ධව මේගොල්ලෝ පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ඕන. කීයක් ගියාද මේ බෙහෙත් ගෙන්න? බිලියන කීයක් ගියාද? ආරංචි විදියට නම් බිලියන 3.8ක් වීදම් කරලා තමයි ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් පිට වෙනත් සැපයුම් කරුවෙක් කරා ගෙනලා තියෙන. එතකොට ඒකට උත්තර දෙන්න ඕනේ. එතකොට මේ සැපයුම් කරුවා හරහා මේ මෙයාගේ ලෝකල් ඒජන්ට් හරහා තවත් මෙඩිසින්ස් ගණනාවක් ඖෂධ ගණනාවක් ගෙනලා තිනවා කියලා ආරංචි. එතකොට ඒව ගෙනාව නම් මොනවද ගෙනාව? ගෙනාව නැත්තම් ගෙනාව නැහැ කියලා කියන්න. මේ සභාවට මේ මරණ සම්බන්ධව මේ මිලදී ගැනීම සම්බන්ධව අනුගමනය කරපු ක්‍රියාපටිපාටින් සම්බන්ධව පැහැදිලි උත්තරයක් මේ ලබා දෙන්න ඕන කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම අහන්න කැමති මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ හදිසි මිලදී ගැනීම කවදත් දන්නේ නතර වෙන්නේ? මේ හැමදාම හදිසි මිලදී ගැනීම මන් දන්නේ එකපාර බුදු වෙන්න හදනවද කියලා ඉවරලා. හරිද? මේ හදිසි මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම හැමදාම. ඉතින් ඒ නිසා මම කියන්නේ මොකද්ද කියලා හිටපු ජනාධිපතිතුමාට හොඳට තේරෙනවා. ඉතින් මොකද හේතුව? එතුමා ජනාධිපතිවරයෙක් ඉන්නකොටත් මේ වගේ කැබිනට් පේපර් ඕන තරම් ඇවිල්ලා ඇති. හැබැයි ඒ හැම එකම අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයේ අනිත් අයටත් කියනවා දූෂණ විරෝධී පනත ගෙනලා මෙතන සම්දර්ශන දාන්න එක හොඳයි, කමක් නැහැ. හැබැයි දූෂණ වළක්වා ගන්න. මොකද මේ දූෂණ විරෝධී පනත ගේන්න වෙලාව කියන්න ඕන ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දර්ශක අනුව 2022 වර්ෂයේ වෙනකොට ලෝකයේ දූෂිතම රටවල් අතරින් හරිද අපි 101 වැනි ස්ථානයේ ඉන්නවා ලක් වෙන තැන් වලින්. එතකොට මේ දිනෙන් දිනම වර්ධනය වෙන දූෂණය හින්දා අගාධයට ලක් වෙන්නේ අපේ රට. ඒ නිසා මොකද්ද වෙන්නේ? ආර්ථික බංකොලොත්භාවයට මේක බලපානවා. විදේශ ආධාර ලැබෙනව නතර වෙනවා. ඒ වගේම ආයෝජක වෙන එක නතර වෙනවා. ණය ලබා ගැනීම ටික නතර වෙනවා. සැකෙන් බලන්නේ වැඩි ඕනේ පිටකොටුව වෙළඳ පොළට මේක බලපානවා. මොකද පිට රටින් අපේ LCS ගණන් ගන්න තියෙන ලෙවල් එකට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ පනත බැලුව බැලමට හොඳයි වගේ පේනවා. හැබැයි සැක සංකා ගොඩයි. දැන් මේ පනත ක්‍රියාත්මක වුණයින් පස්සේ අසූචි පවර වංචාවට මේ දඬුවම් ලබා දෙන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා. ඒ වගේම ඇන්ටිජන් වංචාව, නැනෝ පවර වංචාව. එතකොට මේවට දඬුවම් දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මහා බැංකු බැඳුම් කර මංගොල්ලය පිළිබඳව අර පැත්තේ ඉන්න කට්ටියම ගොඩාක් කිව්වර බන්දුල ඇමතුමායම පෝස්ටර් ගැහුවේ මහා බැංකු බැඳුම් කර මංගොල්ලය ජනගත කළ මගේ අංකය කියලා මනාප ගන්න. එතකොට ඒවට දඬුවම් දෙනවද කියලා, දඬුවම් දෙන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා. ඒ ඔක්කොටම වඩා මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කරපු, සල්ලි අච්චු ගහපු, පෝර තහනම් කරපු, උද්දච්ච තීරණ ගත්තු තකදීරුවන්ට දඬුවම් ලබා දීම සඳහා මේකේ පුළුවන්කමක් තියෙනවද කියලා සැකයක් තියෙනවා. දැන් මේ තේරීම් කාරක සභාවපත් කරලා තියෙනවා. කවුද? බහුතරය ආණ්ඩුවේ හොරාගේ අම්මගේ පේනහනෝ වගේ. ඒ නිසා මේ වගේ පනත් ගෙනල්ලා ලස්සන වචන දාලා ජනතාව රවට්ටන්න හදනවා නම් මේ මොන මෝඩ පාලකයෝද කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද මේ රට මේ වෙලාවේ ඉන්නේ ජන අරගලයක ජන නැගිටීමකට මුහුණ දීලා වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් ඉහවහා ගිහිල්ලා රට ඒ හොරකම් හරහා බංකොලොත් කරපු පිරිසක් රට පාලනය කරන අවස්ථාවක ඒ අයගේ රැකවලෙක් මේ රටේ නායකය වෙලා ඉන්න වෙලාවක තමයි මේ පනත ගෙනල්ලා මේ රවට්ටන්න හදන්නේ. ඉතින් ඒ නිසා දැන් අපිට සැකයක් තියෙනවා 2004 ඉඳලා මේ දක්වා සිදු කරපු අධිවේගී මාර්ග වංචා වෙන්න පුළුවන්, නෙළුම් කුළුණ වංචා වෙන්න පුළුවන්, මත්තල ගුවන් තොටුපළේ වංචා වෙන්න පුළුවන්, හම්බන්තොට ගුවන් තොටුපළ වංචා වෙන්න පුළුවන්, ඒවට දඬුවම් දෙන්න පුළුවන්ද? එතකොට දැන් මේ ආණ්ඩු පක්ෂය මේක සම්මත කරගන්න නටන නැටිල්ලත් එක්කම තේරෙනවා පරණ දේවල් ටික වහලා හංගගෙන අනාගතයට බලපාන විදියට ගෙනල්ලා මීඩියා ෂෝ එකක් දාන තමයි මේ ලෑස්ති වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් අපි මේ මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේක අතීතයට බලපාන අයිරින් මේක දාන්න කියලා පිල්ලිමක් කරනවා. ඒක මේ මතභේදයට තුඩු දෙන විදියට දාන්න එපා. ඒ වගේම මේ පනත අනුව විශාල ප්‍රශ්න ගණනාවක් කීපයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ 19.1 ඈ වගන්ති අනුව මේ මේක තියෙනවා. මේ වගන්තිය තුල දැක්වෙන පරිදි අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් පත්විය යුත්තේ අපරාධ නඩු මෙහෙයුම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ඇති පුද්ගලයෙකු පමණ කියලා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකුට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේකේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කවුද? නීතිපති දෙපාර්තමේන්තුවත් තව අමාත්‍යාංශයක එහෙම නැත්නම් පවතින රජයට පක්ෂපාතී කණ්ඩායමක්. ඊළඟට එහෙම පුද්ගලයෙක් දැම්මම මොකද වෙන්නේ? ස්වාධීනද? එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රණුව ස්වාධීනද? ඊළඟට මේ පනතේ මේ 32 වගන්තිය තියෙනවා. නව පනත් කැඩ උපතේ 32 වගන්තිය පරිදි කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සේවකයන් බඳවා ගැනීම, උසස් වීම ලබා දීම සහ විනය පාලනය, නිවාඩු පිළිබඳ තීරණ ගැනීම අල්ලස් කොමිෂන් සභාවට පවරා ඇත. එතකොට දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් වීම සහ මේ සියල්ල සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා. එතකොට දැන් මේක අල්ලස් දෙපාර්තමේන්තුවටම පැවරුවාම මොකද වෙන්නේ? ස්වාධීනත්වේ නැති වෙනවා. ඇයි මේක මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවටම බාර දෙන්න බැරි? ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, තමන්ට ගැළපෙන විදියට තමන්ට වාසි විදියට මේක හදගෙන තියෙනවා. ඊළඟට දැන් මේකේ ආයතන ගණනාවක් තියෙනවා. දේශීය සහ විදේශීය වශයෙන් ගනුදෙනු කරන ආයතන මේ පනතට අයිති වෙන්නේ නැහැ. උදාහරණයකට මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂම, සීනෝර් පදනම, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල, ඒ වගේම ක්‍රීඩා සම්මේලන. එතකොට මේ විදිහට මේව ගැලවුවාම ඔට්ටු තරඟ සූදු තරඟ වලට සම්බන්ධ වෙන කට්ටියව මේක නිදහස් කරාම මොකද්ද මේ පනතේ තියෙන වටිනාකම? ඒ නිසා මුලස්සනේ මන්ත්‍රීතුමනි, විපක්ෂයක් විදියට අපි සාධනීය යෝජනා ගණනාවක් මේ සම්බන්ධව ඉදිරිපත් කරන්න ලෑස්ති. දූෂණ විරෝධී පනත ගේන්න ඕන, හොරු අල්ලන්න ඕන. මේ රටේ ජනතාව මොනවද කිව්වේ? දැන් මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණ විභාග වෙන වෙලාවේ රජය විසින් පොරොන්දු වුණා ස්ටෝලන් රිකවරි ඇක්ට් එක ඒ වගන්තිය මේකට ඇතුළත් කරනවා කියලා. දැන් කියනවා ලබන මාර්තු ගේනවලු. මාර්තු ගේනවා කියලා අපිට මේ කොලේ වහලා ගන්න හදන්නේ. මාර්තු වලට කලින් මේ ඡන්ද තියන්න සෙට් වෙන්නේ. ඡන්ද ඕන අත්‍යවශ්‍යයි. මේ පනතට සමගාමීවම හොරකම් කරපු එවුන් අල්ලගන්නයි, හොරා කාපුව නැවත පවර ගන්නයි මේක ගේන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරනවා දූෂණ වර්ධන වැරදි කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් දූෂණය තුළින් උපයා ගන්නා ලද දේපළ ප්‍රධානයන් එහෙම නැත්නම් පත්වීමක් ගරු අධිකරණය විසින් ශූන්‍ය සහ නීති විරෝධී බවට ප්‍රකාශ කළ හැකි පරිදි වගන්තියක් මේකට ගේන්න. ප්‍රශ්න නැහැනේ, ගේන්න පුළුවන්නේ. ඇයි ඒක ඇතුළත් කරන්නේ නැත්තේ කියන එක අපි අහන්න කැමතියි. ඊළඟට අපි තව යෝජනාවක් ගේන්න කැමතියි. දැනට ලැබී ඇති පැමිණිලිවල ස්වභාවය අනුව අධ්‍යාපන ශාස්ත්‍රය තුළ දැන් පළවෙනි වසරට ළමයි බඳව ගන්නකොට විශාල වශයෙන් හොර ඔප්පු හදනේවා, හොර ඇඩ්‍රස් හදනේවා, පගා ගහනේවා ගොඩක් තියෙනවා. ඒක මේකට ඇතුළත් කරලා නැහැ. ඒකත් මේකට ස්ථිරව ස්පෙසිෆයි කරලා ඇතුළත් කරන්න කියන යෝජනාව අපි මේ ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර අවුරුදු 62 වෙනකන් මේ 62 පස්සේ අයට එන්න බෑ කියන එක තර්කයක් ගෙනාව අධිකරණ ඇමතුමා විසින්. හැබැයි පොලිටිකලි බයස් කෙනෙක් අඩු වයසෙන් එන්න හදනකොට පොලිටිකලි බයස් කෙනෙක් මේකට එන්න පුළුවන්. එතකොට මේකේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙනවද? ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේ මොහොත පෙන් සඳර්ශන පෙන්නන සංවර්ධනයක් සහ සඳර්ශන පෙන්නන පනත් එමින් පවතින රටක්. දැන් විකාශන අධිකාරී පනතත් මේ වගේමයි පෙන්නන්න හදන්නේ. ICCPR එක වගේම පනත හොඳයි. ඔන්න නිවැරදි ප්‍රවෘත්ති ගේන්න තමයි මේක කියන්නේ. හැබැයි මොකද්ද මාධ්‍ය කාර්යය බය කරන්න හදන එක? දැන් පෙන්නන සංවර්ධනේ ඇත්තට මිනිස්සු ගාව නැහනේ. මේ පෙන්නන පෙන්නන්න හදන හොඳ නීතිය කියන දේවල් මේක ඇතුළේ එහෙම නැහනේ. දැන් ICCPR එක ගිනාවෙත් එහෙමනේ. මහින්ද මහත්තයා කාලේ 2007 ගිනාවා. දැන් අද සමාජ ක්‍රියාකාරීන් මාධ්‍ය වේදීන් හැම කෙනාම අත්අඩංගුවටපත් වෙන්නේ මොකෙන්ද? ICCPR එකෙන්. අන්න ඒ වගේම හොරු නිදහස් කරන හොරකම් කරපු ඒවා මේ නිදහස් කරවන ඒ වගේම අනාගතයට බලපාන විදියට තමයි මේ ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා ස්ටෝලන් රිකවර් කියන එකත් මේක ඇතුළට ඇතුළත් කරන්න ඕන කියන එක අපි දැඩි ලෙස මේ කියා සිටිනවා. ඒ වගේම මුලාසන ගරු මන්ත්‍රීතුමනි මේකේ විශේෂයෙන්ම තව මේ පනත ශක්තිමත් කරන්න නම් දැන් මේ පාර්ලිමේන්තුවේ 225 හොරුයි කියනවා පිටින් මේ ගේන්න ඕන කියනවා. දැන් පිටින් ගෙනාවනේ බූරුවෙක්ව වීරයෙක් කරලා පිටින් ගෙනාව බූරුවෙක්ව වීරයෙක් කරලා අන්තිමට මොකද ගියේ? අවුරුද්දක් ගියේ නෑ හෙන ගැහුව වගේ රටට කෙලවුණා. මුලාසන ගරු මන්ත්‍රීතුමනි දැන් මේ ඒ කට්ටියම තමයි මේ අපට පාඩම් කියලා දෙන්න හදන්නේ. රටට කෙලවලා සල්ලි අච්චු ගහලා පොහොර තහනම මේ බලෙන් ගෙනල්ලා නිෂ්පාදලේ වට්ටලා හරිද මිනිස්සු කබලෙන් ලිපට වට්ටලා දැන් මේ පුරසාරම් ගහනවා. ඒ කට්ටියම තමයි මේ ගේන්නේ. හිතන්න වෙලා තියෙනවා. ඊළඟට ඉස්සර වාට දුවෙද්ද පුතෙද්ද ඕන කියලා හනිමුන් කපල්ලයක් අහපු රටක ඒ හනිමුන් කපල්ලකටද හිතන්න වෙලා තියෙනවා ළමයි හදනවද නැද්ද කියලා ඉවරලා. ඔය මොන කය ගැහුවත් ඉලක්කම් විද්‍යාවල් දැම්මත් ඒ தත්ත්වය තමයි රට තියෙන්නේ. ඒ නිසා දැන්වත් මේ தත්ත්වයට සමාජය පත් කරපු මේ දේශපාලන සහ රාජ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න මේ රාජ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න හොරකම් කරපු අය අල්ලන්නත් ඒ වගේම හොරා කාපුවා නැවත පවර ගන්නත් අවශ්‍ය ප්‍රතිපාදන මේකට තදින් ඇතුළත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද අතීතයේ කරපු දේවල් වලට මේ කරලා තියෙන ජාතික අපරාධයට කිසිසේත්ම සමාව ලබා දෙන්න බෑ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මේ හොරු ඇල්ලිය යුතුමයි හොරා කාපුවා ගන්නම ඕනේ. 2015 අපේ ආණ්ඩුව බලයට ආවේ ඕක කියලා. අන්තිමට මොකද වුනේ? ආපු ගමන් මහ බැංකුවට වැඩේ දුන්න කිව්වා. ඊළඟට පාස්කු ප්‍රහාර කරා හොරුත් එක ඩීල් දාගත්තා. ඉතින් කෙලෙවුනා මතකදේනේ. දැන් ඒකෙන් පාඩම් ඉගෙනගෙන නැහැ. ඒ නිසා බොරු තේරීම් කාරක සභා දාන්න එපා. කොහොමද මේ කට්ටියට තේරෙන්නේ නැහැ? ජනාධිපතිතුමා සම්බන්ධව අපිට තියෙනවා ඉහළ අධ්‍යයනයක්. ජනාධිපතිතුමා මේ කොමිටු දාලා ප්‍රශ්න ඒවයි සෙටල් කරන්න හරි දක්ෂයි. මහ බැංකුවට මංකොල්ලේ ආපු වෙලාවෙත් සිරිකොතේ නීතිඥ හතර දෙනෙක්
දාලා ඔබතුමාගේ කාලය අවසන්යි මන්
දිනවා. අද මේ දාලා තියෙන තේරීම් කාරක සභාව පට්ටබල් බොරුවක්. හොරු රකින හොරුන්ගේ නායකත්වයට ඉන්න හොරුන්ගේ ඡන්ද ඉල්ලන ඒ හොර පක්ෂවලින් මනාප ගන්න කට්ටිය බහුතරයක් දාලා මේක කරන්න බෑ. ඒ නිසා මේ පනත අද මේ සම්මත නොවන වුණාට ඉදිරියේදී මෙකී වෙනස්කම් කරලා සැබෑ දූෂණ විරෝධයක් සඳහා ඌමනාවක් තියෙනවා. මේ රටේ මහජනතාව වෙනුවෙන් ඇත්තටම පෙනී හිටිනවා. 225 හොරු කියන එක අහගන්න අකමැති නම් ඒ විදියට පනත හදන්නයි කියලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි මිලාට ගරු ප්‍රේමනාත් දොළවත්මැතිතුමා විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. පනත ගේන්නේ ආණ්ඩුවෙන් පනතේ මූලික අඩිතාලම දාලා මේ පනත අවශ්‍යයි කියන කාරණය සම්බන්ධයෙන් අපි ප්‍රධාන මැදිහත්වීමක් කරලා තියෙනවා. හැබැයි සමහර කතා ඇහුවාම මේක විපක්ෂයේම මේ පනත කියනවා විපක්ෂයේම කියන්නේ ආණ්ඩුව කිසි දෙයක් කළ නැති තත්ත්වයක් තමයි සමහර කතා ඇහුවාම ගරු සභාපතිතුමනි අපිට අහන්න දැනෙන්න තියෙන්නේ. හැබැයි දැන් සමහර මන්ත්‍රීවරු දිගින් දිගටම කතා කරන්නේ මේ ජනමතයක් නැහැ ජනාධිපතිතුමාට. ඒ වගේම මේ ආණ්ඩුවට ජනමතයක් නැහැ කියලා. අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුවේ බලය ලැබෙන්නේ අවුරුදු 5කට. එතකොට මේ පාර්ලිමේන්තුවට තවත් අවුරුදු 2කමාරක් කාලයක් තියෙනවා. ඉන් අනතුරුව පත් වෙලා ඉන්න ජනාධිපතිතුමා ඒ ජනාධිපතිතුමා පත් වෙලා ඉන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ තෝරගත්ත ජනාධිවරේ. එක සමාජලාට එක පැහැදිලිව මේ පාර්ලිමේන්තුව ඇතුලේ මෙහෙම වීරයෝ වගේ සමාරු කතා කරාට ජනාධිපතිතුමා හොරෙන් හොරෙන් හම්බෙනවා. ජනාධිපතිතුමායි වැඩ කටයුතු කරගන්නවා. ඉතින් ඒක හොඳයි. මොකද අපි කවිලේවත් අපි කියන්නේ රටේ ජනාධිපතිතුමාව පිළිගන්න නැතුව ඉන්න එපා කියලා. අපි කියන්නේ ජනාධිපතිතුමා හැම්බෙලා පුළුවන් දෙයක් කරගන්න. මොකද මෙතන එළියේ කෑ ගැහුවට ජනාධිපතිතුමා පිළිගන්නේ නැහැ කියලා. හැබැයි ගිහිල්ලා මිනිස්සුරේ වැඩ කරගන්නවා. ඉතින් ඒ නිසා මේ රටේ අපි මේ වෙලාවේ මේ තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේකේ වීරයෝ වගේ කෑ ගහලා මේක මේ දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මෙම සද්දේ අඩු කරගෙන බොහොම අමාරුවෙන් මේ රට කෙලින් කරන්න ඕන වෙලාව. ඉතින් එහෙම වෙලාවක අපි ඔක්කොම එකහුව වෙන්න ඕන. අර දේශපාලනය කරනවට වඩා ඊළඟ ඡන්දය තුල කොහොමද මේ පාර්ලිමේන්තුව වෙනවට වඩා සුදුසු දේ තමයි මේ සමහර ජාත්‍යන්තර කාරණාත් එක්ක අපි සලකලා ඒවත් එක්ක සමහර දේවල් අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අද යෝජනා කරපු මේ අනපනත් ගත්තහම විශේෂයෙන්ම අද සම්මත වෙන සිවිල් නිදහස සංග්‍රහයේ සංශෝධනයට අදාළ සංශෝධනය තමත් වැදගත් සංශෝධනයක්. විශේෂයෙන්ම මේ සංශෝධනය තුළ අපි දිගින් දිගටම අපි උසාවි වල අදාළ නඩුකඩතු කරනකොට අපි දිගින් දිගටම දකිනවා බොහෝමයක් අවස්ථාවල ගරු සභාපතිතුමනි, විශේෂයෙන් මේ රක්ෂණ සමාගම් එක්ක නඩු කියන පුද්ගලයෝ සම්බන්ධයෙන් අපි දන්නවා අපි පාරට වාහනයක් දාන්නේ රක්ෂණය කරලා. හැම කෙනාම ඒ රක්ෂණය ගන්නවා. ඒක හැම වෙලෙම තිබිය යුතු දෙයක්. හැබැයි අපි දන්නවා යම් ආකාරයෙන් රියනතුරක් සිද්ධ වුණාට පස්සේ ඒ රියනතුර තුල තුවාල වෙන යම් තමන්ගේ අස්තිභග්නයක් ඇතිවන යම් ආකාරයේ අඩුපාඩුවක් තමන්ගේ ජීවිත යම් ගැටලු සමාලයට ජීවිතය අවසන් වෙන තත්වයන් තුල ඒ අදාළ වන්දි මුදල් ලබා ගැනීම සඳහා අපි දකිනවා දීර්ඝ කාලයක් මේ මිනිස්සු උසාවියට රැස්සියාදු වෙනවා. මම හිතන්නේ මේක යම් ආකාරයේ කෙටි කරන්න මේ ගැනලා තිබෙන සංශෝධනය ඉතාමත් උචිතයි. හැබැයි මම හිතනවා සගරු සභාපතිතුමනි මේක ඉතින් එහාටත් යන්න ඕනේ. මේ සමාගම් බොහොම ධනවත් සමාගම්. මේක මම දන්නේ නැහැ නීතිය තුල කොහොමද කරන්න ඕනේ කියලා. අඩුමතර මේ වන්දි මුදල් ලැබෙන වන්දි මුදල් උසාවිය තුල තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් ඇති කරොත් මේ අය මේ විදිහට සමාජලාට දිශා අධිකරණයේ හම්බෙන ලක්ෂ 10 හරි 15 හරි උසාවි තැන්පත් කරන ක්‍රමයක් නැහැ. උදේක්ම අපිට පුළුවන් ඉහළ අධිකරණයට ගිහිල්ලා ඇපීල් කරා. ගොඩක් වෙලාවට අපි දකිනවා සභාපතිතුමනි මම හිතන්නේ මේ සංශෝධනින් ඒ தත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. නමුත් එවැනි தත්ත්වයක් දක්වා අපි යන්න ඕනේ. මොකද හේතුව එවැනි සමාගම් තමන්ගේ නීතියංශ තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ මේ පුද්ගලයෝ ඉදිරිපත් කරන ඒ අදාළ නඩුකරය සම්බන්ධයෙන් වන්දි මුදලක් දිශා අධිකරණයෙන් තීන්දුව උනත් අපි දකිනවා සුබුරුදු ලෙස අපැල් අධිකරණයට අභියාචන අධිකරණයට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන தත්ත්වයක්. ඒ තුල විශාල වශයෙන් මේ වන්දි මුදල් මේ පුද්ගලයන් ලබා ගන්න සුවිශාල කාලයක් යනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි අද මේ සිවිල් නඩුදාන සංග්‍රහය සංශෝධනය වෙනවා වගේම ඒ සම්බන්ධව මොකද හේතුව මේ අහිංසක මිනිස්සු තමන්ගේ ජීවිතේ නැත් තමන්ගේ එක්ක කලත්‍රයගේ ජීවිතේ නැති වෙලා එහෙම නැත්නම් තමන්ගේ ස්වාම්පුරුෂයා තමන්ගේ සහෝදරයා තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච අවස්ථාවක තමයි ගිහිල්ලා දිසා අධිකරණය සිවිල් නඩුවක් දාන්නේ. සමාජලට අතපය අහිමි වෙලා මේ රියාලතුරක් තුල. ඉතින් මෙවැනි මේ වගේ බලවත් සමාගමක තමයි සාමාන්‍ය පුදුල නඩු කියන්නේ. ඉතින් මම හිතනවා එවැනි තත්ත්වයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් දිසා අධිකරණය ලැබෙන වන්දි මුදල තැන්පත් කරන්න කියලා මම හිතන්නේ කිසිම සමාගමක් දිගින් දිගටම නඩු කියන්නේ ඇයි කියලා. හුදෙක්ම ඒ අදාළ වන්දි මුදල ප්‍රදානය කරලා ඒ වින්දිත නැත්තන්ට යම් ආකාරයේ සහනයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ තත්ත්වය අදගෙන ආපු මේ සංශෝධනේ මේ වෛද්‍යවරයෙකුට යොමු කිරීම තුළ මේ ලඝු ආකාරයට ඒ ක්‍රමවේදය සකස් කිරීම ඉතාමත් උචිතයි. ඒකම ඉතින් එහාටත් ගිහිල්ලා මේ වන්දිකරණය තුළ මම යෝජනා කරපු தத்துவ අපිට නිර්මාණය කරන්න පුළුවන් නම් අපේ සාකච්ඡාවට ගොනු කරන්න පුළුවන් නම් ඒ උචිත දෙයක් ලා මම විශ්වාස කරනවා. ඒකම වින්දිතයන් මේ අදාළ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගත්තාම අපේ රටේ බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ අපි පහුගිය අපි අතීතයේ ඉඳලා මේ බිම් අයිතිය ඉඩකඩම් ආරවුල් වලට බොහොම දක්ෂ ජාතියක්. ඉතින් සමහර අවස්ථාවල පොඩි දෙයකට පවා රණ්ඩු වෙනවා ගහ මරා ගන්නවා. හැබැයි මේ පනත තුල එක පැත්තකින් පැහැදිලිවම වින්දිතයන්ව ආරක්ෂා කරලා තියෙන එක කළ යුතු දෙයක්. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ දැන් අපි දන්නවා පහුගිය කාලේ අපේ ගෙවල් වලට ගැහුවා අපේ ගෙවල් පිච්චුවා. දැන් මේව සම්බන්ධයෙන් උසාවියට ගියාම උසාවියේ සමාජලාට වන්දි ගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ අලුත් පනත තුල ඒ අදාළ වන්දිය වැඩි කරලා තියෙන මේ වන්දි ලබා ගැනීම මහේස්සත් අධිකරණයේ මහේස්සත්වරයෙකුටත් යම් ආකාරයේ බලයක් දීලා තියෙනවා. ඒක සුදුසුයි. ඒක ව්‍යුහුත්තක්. එතනින් එහාට ගිහිල්ලා තව කාරණයක් තමයි අපි දන්නවා මේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත කෙනුපත පනත තුල අපි දන්නවා යම් පුද්ගලයෝ දෙපිරිසක් චාරවුලක් තුල රණ්ඩුවක් තුල මේ අය අධිකරණයට කියලා නඩුවක් පවරලා තියෙන අවස්ථාවක යම් ආකාරයෙන් සමහර අවස්ථාවල පුරුද්දක් හැටියට සමහර ලාවට ඒ නඩුවේ පැමිණිලි කාර්යෝ ගිහිල්ලා නැවත වතාවක් ගිහිල්ලා පොලිසිය පැමිණිලක් කරන අපිට බලපෑමක් කරා කියලා. එවැනි අවස්ථාවල අපගැනීමේ හැකියාව පූර්ව පනතේ තියෙන්නේ අභියාචන අධිකරණයෙන් තමයි ඒ අප ලබා ගැනීම කළ හැක්කේ. එවැනි අවස්ථාවක අපි දන්නවා නිරපරාධ සාමාන්‍ය අභියාචන අධිකරණයේ අපයක් ලබා ගැනීම සඳහා ඔබතුම අපි කවුරුත් දන්නවා මාස 3-4ක් යනවා. එතකොට යම් ආකාරයකින් යම් පුද්ගලයෙකු නිරපරාධේ මේ සුළු කාරණාවක් තුළ නැවත වතාවක් වන්දනාකර ගත වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියර කාරණා සංශෝධනය වීම උචිතයි කියන කාරණය පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ. ඒකම විශේෂයෙන්ම මේ අපි කතා කරන මේ අපි ඊගල අවසාන වශයෙන් අද කතා කරන දූෂණ විරුද්ධී පනත් කෙටුපත් සම්බන්ධයෙන් පැහැදිලිවම සුභන්තිර මන්ත්‍රීතුමා කිව්වා වගේ මමත් පහුගිය මෙවර පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා මගේ I publish my asset declaration. අපි asset declaration එක publish කරපු කීප දෙනෙක්ගෙන් අය. ඉතින් අපි පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ දිගින් දිගටම දේශපාලනඥයන්ට සහ දේශපාලනයට ඇඟිල්ල දික් කිරීම සම්බන්ධයෙන් යම් ආකාරයේ වෙනසක් සිද්ධ වෙනවා. මේක දේශපාලඥයන්ට එහාට ගිහිල්ලා මේක රාජ්‍ය සේවය තරාතිරම නොබලා හැමතැනම දුවන්න ඕනේ. දැන් සමහර අවස්ථාවල අපි දකින්නේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව තුල පෞගිය කාලේ සිද්ධ වෙච්ච අඩුපාඩු තමයි සෑම වෙලාවකම දේශපාලන බල පෙරලියකින් පස්සේ තමයි ඒ නඩු ක්‍රියාත්මක වෙන්නේ. එපරත චෝදනා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ චෝදනා සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය මේක කාගේ උපනාවක් මතද මේ නඩු දාන්නේ? මේ නඩුවල තියෙන වළංගුතාවය ගැන බලන්න ඕනේ. දැන් විශේෂයෙන්ම පැහැදිලි පෞගිය අවස්ථාවේ ජීල් පීරිස් මැතුමා කිව්වා මේ අදාළ තොරතුරු ලබා දෙන කෙනා වැරදි තොරතුරු දුන්නොත් අවුරුදු 10ක් වෙනවා. හැබැයි වැරද කරපු කෙනාට අවුරුදු 7ක් කියන කාරණේ. පැහැදිලිවම කියන්න ඕනේ මේ නිර්පරාදේ ද්වේෂ සහගතව චෝදනා කරපු අයෙක් සම්බන්ධයෙන් තමයි අවුරුදු 10ක් කියන කාරණේ මේ අවස්ථා මේ අදාළ පනත තුල දක්වලා තියෙන්නේ. හැබැයි මේ අල්ලස් ගැනීම කරපු පුද්ගලයාට අවුරුදු 7ක් ඒ නිවැරදි තොරතුරක් වෙනුවෙන් ලැබපු චෝදනාවක් සම්බන්ධයෙන් අවුරුදු 7ක් කාලය දක්වලා තියෙන්නේ. අපි නීතියත් විශ්වාස කරනවා. පැහැදිලිවම නිරවද්‍ය පුද්ගලයේ යම් වරදකට දඬුවම් ලබනවා නම් ඒ ඉතාමත් අප්‍රතිහාරී නැවතවතාවක් ප්‍රතික්‍රියා කළ හැකි නැවතවතාවක් පූර්ණ කළ හැකි තත්වයක් නෙමෙයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ තුල විශ්වාස කරන මේ තුල අවස්ථාව නිර්මාණය කළ දෙන්නේ නිර්පරාදේ පුද්ගලයෙකුට ලැබෙන නිර්පරාදේ පුද්ගලයෙකු යම් වරදකාරී ස්වරූපයක් තියෙන චෝදනාවන් සම්බන්ධයෙන් ඒ අය ආරක්ෂා කිරීමේ තත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ පනත් අපි කවුරුත් පිළිගන්නවා පනත් මොනවා තිබ්බත් හොඳ පනත් තියෙනවා නරක පනත් තිබ්බත් පනත් වල කිසි වෙලාවක නරක හොඳ පනත් නැහැ. පනත් බොහොම හැම වෙලෙම පනත් ප්‍රගතිශීලී. හැබැයි මොන පනත තිබ්බත් ඒ ක්‍රියාත්මක කරන පුද්ගලයෝ මොන විදිහට කටයුතු කරන්න කියන කාර්යය වෙනුව තමයි සියල්ල තීරණය වෙන්නේ. ඒ කියන්නේ මොන සිස්ටම් එක තිබ්බත් මොන සිස්ටම් එක චේන්ජ් වුණත් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න කවුද ඒ අය නොතමයි සියල්ල රඳාපවතින කාර්යය පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න ඕනේ. විශේෂයෙන් මේ පනත තුල නව වරදා කඳුල්ල දෙනවා. ඒක තමයි sexual bribe කියන එක. ලිංගික අල්ලස් කියන එක. නමුත් මේ පනතේ දැක්වෙන්නේ එක sexual favor කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් දීර්ඝව අපි සාකච්ඡා කරන්න ඕනේ. මම හිතන්නේ මේක මේ ස්ත්‍රී පුරුෂ භාවයේ සම්බන්ධයෙන් නෙමෙයි. මම හිතන්නේ මම ඇමතුමා අගව මගේ කතාවේදී මම උත්තර දෙයි කියලා ඔක මම ඇමතුමාට වැඩි හොඳින් දන්නවා කියලා ওই කාරණේ සම්බන්ධයෙන් මම පැහැදිලිව කියන්න ඕනේ මේ ඔව් අපි දැකපු කියවපු පොත් එක්ක පොත්පත් එක්ක අපි බලපු චිත්‍රපටිත් එක්ක සමහර අවස්ථාවල කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා වගේම සමහර අවස්ථාවල අපි දකිනවා පිරිමින්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා. ඉතින් ඒ නිසා මේක දෙපැත්තරම යොමු යුතුයි. හැබැයි එතුමා කතා කරා කාන්තාවන් සම්බන්ධයෙන් පුරුෂයා සම්බන්ධයෙන් එතුමා කතා කරා. මම මේ කතා කරන්නේ මේක තනත්තන් අතර කියලා දැම්ම නම් මේක වඩා සුදුසුයි කියන යෝජනාවයි මම सिद्ध කරන්නේ. හැබැයි එතුමා කතා කරා එක්කම මේ අපේ රටේ විවාහය සම්බන්ධයෙන් විවාහයේ වෛවාහික වරදවල් සම්බන්ධයෙන් මේ කියන தத்துவය තුළ වෛවාහක වරදක් සම්බන්ධයෙන් නිරූපණය වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට අපි කරන්න ඕනේ වෛවාහක වරද කියන එක මැරේජ් ජෙනරල් ඕඩිනන්ස් ඇක්ට් එක වෙනස් කරලා එහි 19 වන වගන්තිය යටතේ such judgment shall be founded either on the ground of adultery subsequent or to marriage or malicious decision of incapable importance at the time of such marriage. Make in a karna sambandhin me pradhana vivahayak visuvahari me tina pradhana karna tunata vaivahaka varadaval kina karnata ekko samalingika bhave sambandhin ekkirima kalayutu wenawa e sambandhin kisima ape viruddhatwayak na ithin me kiyana tattwam baluwama me pahediliyoma me alut panata tula vishala sheshyayak aavarana karala tiyena Vishal Sestre, our Nicolatino, a Visha, a Vishala Sestre Tula, other Allah so Dushana Panat Ketum Panat Parani Panata Tehata Gila,
Tavinadi, Dekakalia
Gila Tino, with Mama Hitano, Visheshima may Panate, may sexual bribe Kineka, sexual favor Kinak, Tanat Lagu and Natua, Mankamati, make a sexual bribe Kila, Manaskaran Puluan Langiri, may something Visheshima Kiana Kamati. We are support of the following amendments to the sexual bribery components of the draft anti-corruption bill. The current draft bill contains provisions of ratification pertaining to the sexual bribery. However, some important amendments must be made in order to further strengthen these provisions. The following are the critical provisions I believe need to be included in addition to others. As per the draft bill, the term sexual favor has been used to define sexual bribery or sexual forms of gratification. However, the term sexual bribe is more appropriate. It reflects the gravity of the demand for the sexual gratification coming from the position of power authority. Further, the current draft bill allows for the prosecution of the both perpetrator and victim. We firmly believe that the law should not prosecute victims of sexual bribery, as sexual bribery is fundamentally different in the nature of other forms of bribery. The offense of the sexual bribery is limited to the soliciting or accepting of a sexual bribe and should not encompass the act of offering the sexual bribe. The punishment for the offense should be sufficient in consideration of the fact that this constitutes not just act of corruption but also case of sexual violence. Further, due to the nature of the offense, punishment for the sexual bribery must be included compensation to the victim. We urge that these critical amendments to draft anti-corruption bill are taken into the consideration in finalizing the provisions of this bill. Garu sabhapatumani den samanye me panath yade panath kedum pade yade thiyenne pahadiliyoma deparshayata
obathumaya kale awasanai
awasan karana vinadiyen deparshayata danuwan pamanawa ekeni allas dena ganatta kenat allas ganna kenat Abagaru Sabhapathumani me sexual bribe ekak dena tanatta sambandhayen me thirne gattot ema akapatten sexual bribe ekak dena ganattarat meke arthaye danuwan pabinnawa. Ethin me sambandhayen man hithunawa anagathayedi me sambandhayen sanshodhanayak ek karai kiyala man viswasa karanawa. Ethin me panadata den ada me panada sammatha nounath man hithunawa me kiyana tattwayan thula me sanshodhanath ekka apita me panath kedu pad idiriye giyenna puluwan nan wada susu kiyana karana matak karamin mama niyanna bohoma stuti.
Stuti me langata garu Iran Wickramarathna mettuma vinadi 9 ekak kalayata.
Thank you. Today we are debating the anti-corruption bill, and one of the big flaws of this bill is that it hasn't really given full effect to the United Nations Convention on Corruption. And that's a big flaw. It refers to certain provisions but doesn't give full impact to it. Dilumi Dialvis, attorney at law, made submissions in the court about this, and I am really mentioning some of those. As we know, Article 156 was brought in the 19th Amendment, it was taken out in the 20th Amendment, and brought back in the 21st Amendment. And in that, in Article 156, it clearly says measures to implement the United Nations Convention Against Corruption and any other international convention relating to the prevention of corruption to which Sri Lanka is a party. So, this is basically, we have committed to doing this, but we haven't really brought this into our law. We all know that Sri Lanka is a dualist state, so we sign up international conventions, but subsequently we have to give effect to it, basically by bringing in local enabling law. Now, what we have done is, we have actually not given effect to the United Nations Convention on Corruption, neither are we satisfying the constitutional requirement that actually is there. In the United Nations Convention, in Article 71, it covers five main areas: preventive measures, criminalization and law enforcement, international cooperation, asset recovery, and technical assistance and information exchange. So, in terms of the prevention, it covers legislation and measures every state should adopt and implement to enhance transparency, oversight, and control. On criminalization and enforcement, it identifies the main corrupt-related crimes, offences including bribery, embezzlement, influence peddling, work-related exploitation, illicit enrichment, and other crimes, and their sanctions. There's a reference to sexual favours being included, but not sexual bribery, and we agree with the members of the government who have also made the point that it should be actually sexual bribery that should be included. So if I were to say it in another way, the measures that are provided for in the United Nations Convention are aimed at finally tracing and retrieving stolen assets, especially the assets that are most often parked away in other jurisdictions. You see, in asset recovery, in Article 51, it says the return of assets pursuant to this chapter is a fundamental principle of the Convention, and state parties shall afford one another the widest measure of cooperation assistance in this regard. Our bill that is being presented today in Parliament does not talk about stolen assets recovery. And this is one of the main things that the United Nations Convention on Corruption talks about, but it doesn't provide for it. And the widest cooperation should be provided. It should be noted that in the proposed bill, the provisions had not been made to give effect to Chapter 4 and 5 of the United Nations Convention. Mutual legal assistance, transfer of criminal proceedings, none of this is in the present bill. Law enforcement cooperation, joint investigations, prevention and detection of transfers of proceeds of crime, measures of direct recovery of property, mechanism for recovery of property through international cooperation in confiscation, international cooperation for the purposes of confiscation, return and disposal of assets, financial intelligence, none of this is there. It is also pertinent to note that the statement set out in Article 1 in the Convention on International Cooperation is talking about asset recovery as one of its main purposes. And this anti-corruption bill ignores it, and that is not acceptable. Therefore, we must say this. Not only are we not fulfilling the obligations of the United Nations Convention, which we signed in 2004, we are also not meeting the constitutional requirement that is stated in our own constitution. Therefore, it is cast upon the state, especially in view of the reintroduction of Article 156A to the Constitution, to bring sufficient measures to the proposed new law for the implementation of the United Nations Convention. We haven't done this. Then we go to London in 2015, where the London Anti-Corruption Summit. Not only in 2004 did we sign the United Nations Convention on Anti-Corruption, we go to the Global Forum on Asset Recovery in December 2017. And Sri Lanka is one of the four focus countries, right, along with Nigeria, Ukraine, and Tunisia. And we commit to it, but we don't know anything about it. This is a law we are bringing after 30 years, and still we are not doing it. We are hiding behind the fact that we have some laws, like the money laundering law of 2006, Financial Transactions Reporting Act of 2006, Mutual Legal Assistance and Criminal Matters Act of 2002. But these are not sufficient. We should have included a more comprehensive measures in this law. Several practical issues faced in prosecuting money laundering. Now, this is in practice what has happened. Has made it nearly impossible to successfully complete prosecutions under the present Act. Therefore, reliance cannot be placed on the provisions of the Money Laundering Act for asset recovery. So we have really failed on the fundamental principles, and therefore we must do something about it, even through the amendments. I might also say that Transparency International, under Krishanta Valiyamuna in the past, Asoka Ubesekara, and now the present head of it being Nadishani Pereira, all attorneys at law, have done a tremendous amount of work
over a long
period of time to actually make asset recovery an important part and anti-corruption. Silencing informers and whistleblowers is another issue. An Article 119 in the present law proposed, it's talking about giving them a 10 years if they have informed under malicious intent. I think we need to relook that because I think you are going to silence whistleblowers if you do that. And then there's also the withdrawal of indictments in Article 67, which needs to be looked at. We know that the AG's department has been putting prosecutions, withdrawing it. Sri Lanka has a very poor track record. And are we going on the same route? Therefore, we should relook at Article 67, if necessary, even delete Article 67. So I would say this, the ultimate test is, who have we brought to justice? Two, what are the assets that we have recovered? Three, has corruption actually reduced? Mama Sandahan Karan Noone, Pudgalika Mantri Vare Katiata, Mama Yojana Indri Patkala, Vatkam Barakram Prasidakala Yutui Kiela, Tielatino. Ibagema, Ekatukala Age, VAT Ekat, Yanat, Mama Pudgalika Mantri Yojana Indri Patkala, Itana Mudalamidi Tumato Kumavale Tina, at Ono Vidiata Meva Karana, Iva Parliament to again Nonikil. I Meva Kerala Tiene, Pudgalika Mantri Yojana, Meva Indri Patkala Tiene, Ikahe Tokatai, Ikahe Tokatai, Allas Dushane Ama Karana. Ape Vatkam Araksha Karanne Nemei Puravesiyage Vatkam Araksha Karannata. Ithin mama ahana prashne meka antimata. Neethi genna puluwan. Neethi adupawak naha me Lankawen neethi genna puluwan. Ættatama horu allanawada kiyana eka thamai mata ahanna tiyana prashne. Horu allanawada kiyana
eka obathumage kaalaya awasara karama antuma.
Ithin mama nawathath kiyenawa meka neethiya genala vitarak meka karanna baha. Swadina nadu pawarime karyalayekut avashyayi. Mekat janatav neetiya genawa kiyala mula wenna epa janatav horu allanakan rajaya pitipasse ya yutui man laba dunna kaalaya gana stutimanta wenna
stuti milana garu kuma welcome mathuma vinadi 7k kaalayak thiyena
vinadi 7k bohom stuti ape mula sarara dunna mantri tuma dan me allasa dushane kiyana eka me adiye thiyena ekak nemeene singala rajakaale indan thiyena ඒ කාලේ තිබ්බා ලිංගික අල්ලස් කියලා. ඔබතුමයි මායි දන්නා එක ගමේනේ. හරි ඒ වගේ තිබ්බා. ඉතින් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා 77න් පස්සේ මේ අල්ලස 100%ක් දක්වා 100%ක අල්ලසක් ගත්තයි කියලා අපි ඒ කාලේ අපි අහලා තියෙනවා. ඒ කාලේ අපි අහලා තියෙනවා 100%ක් ඔය ෆොරින් ප්‍රොජෙක්ට්ස් වලින් ගත්තයි කියලා සමහර අය පිටරට වත්කම් ගත්තා වතු ගත්තා මම ඒ ගැන කියන්නේ අද ඒ අය ජීවිතුන් අතර නැහනේ ඒ හින්දා මම ඒ ගැන කියන්නේ නැහැ නමුත් එහෙම කතාවක් ඒ කාලේ තිබ්බා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් 105 වුණා ඊට පස්සේ ඒක 110 වුණා ඊට පස්සේ දැන් ඉතින් 100 කීයද කියලා මමවත් දන්නේ නැහැ ඉතින් මේක අද ඊයේ දින ගන්නේ නැහැ හැමදාම තියෙනවා නමුත් මේ පවතින මැතිවරණ ක්‍රමය තුල තමයි මේ අල්ලස ගන්න ඕන කෙනෙක් පෙළඹෙන්නේ මේ PR සිස්ටම් එක තුල මොකද මේ 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 දේශපාලනය නැත්නම් පාර්ලිමේන්තුවේම දැන් බිස්නස් එකක් වෙලා තියෙනවා මම හැමදාම කියනවා මේක බිස්නස් එකක් ඒ පැත්තෙත් බිස්නස් එක මේ පැත්තෙත් බිස්නස් එක මේ පැත්තෙන් ඒ පැත්තට ගියාම ඒගොල්ලන් ආයි බිස්නස් එක ඉතින් මේක හැමදාම දිගටම තියෙන දෙයක් අනිත් එක දැන් බලන්න මේ ගියපාර යහපාලන ආණ්ඩුවේ කිව්වේ මොකද්ද? කත්ත කොරකන් ඔක්කොම අපි දැන් අල්ලනවා. ඒකට ඔක්කොම එක්ක වුණා. ඒකට මම දන්නේ නැහැ විපක්ෂයේ ඊටපස්සේ සීළු දෙනාම එක්ක වුණා කොරකන් අහුවෙන් අල්ලන්නේ කියලා. ඊට පස්සේ වෙනම පොලිසියෙකුත් දැම්මා DIG කෙනෙක් යටතේ මේ හොරකන් අල්ලන්න. හිටපු රාජ්‍ය නායකයින් පවා මේකට ගෙන්න ගත්තා. ඒ සෙන් ටෙම්පල් ට්‍රීස් එකේ වෙනම ඔෆිස් එකකුත් දැම්මා. අන්තිමට මොකද උනේ? එක්කෙනෙක් ඇල්ලුවද? නෑ. කවුරුත් ඇල්ලුවේ නෑ. ඒක බොරු පුස්සක් බවට පත් වුණා. ඉතින් මේක කවුරු ආවත් අල්ලන්නේ නෑ. මේ සභාවේ කියපේක ඇත්ත. අපි හැබැයි දැන් ඉන්න අධිකරණ ඇමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අඩු ගානේ කොහෙන් හරි පටන් ගත්තනේ. අද කොහෙන් හරි එතුමා මේක ගේන්න පටන් ගත්තා. අර ගේනවයි කියපු අය මහලුකුර කෑ ගැහුවට මේකේ හැබැයි ඒගොල්ලන් ගෙනාවේ නැහැ ඉතින් මේකෙන් හරි අපි ඉදිරියට අනපනත් දාන්න බැරි ඒවා ඉදිරියට දාලා හරි මේක ඉදිරියට ගෙනියමුයි කියන එක මම යෝජනා කරනවා. අනිත් එක අපේ අපේ රට ආනයනය මුල් කරගත්ත රටක්. ආනයන තමයි ගේන නිසා අපිට ඩොලර් අවශ්‍යයි. බොහෝ රටවල්වල මේ සම්බන්ධව මේ ඩොලර් අවශ්‍යයි. මේ සම්බන්ධව අපි දන්නවා. අර මම මුලින් කිව්වා වගේ පිට රටවල්වල පවා මේ අල්ලස ගන්නවා. මේ අල්ලස් නැහැ කියලා කියන්න බෑ පිට රටවල්වල. ඕන තරම් පිට රටවල්වල අල්ලස් තියෙනවා. මේ ඔෆ්ෂෝ කම්පනිස් තියෙන්නේ ඒ දේශපාලකයන් සහ ව්‍යාපාරින්ගේ කඩු සල්ලි දාන්න. ඉතින් 3%ක් තමයි ඒ පිට රටවල ගන්නෙ. නමුත් අපේ රටේ 3%ක් නෙවෙයි 10%න් තමයි පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා අපේ රටේ මුදල් තමයි මෙහෙන් යන්නේ. අපිට තමයි අපේ දරුවන්ට තමයි මේකෙන් අන්තිමට රටක් නැති වෙන්නේ. මේ නීති රීති ගැන අපි කියන එක හොඳයි. මේ නීති රීති වලට හොඳයි. නමුත් මාත් කියනවා අර ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාගේ කිව්වා වගේ පුළුවන් නම් මේක ආපස්සට බලපාන විදිහට නීතිය ගේන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපේ විජේදාස රාජපක්ෂ මහත්තයා කිව්වා අපි මේ ගැන බලනවා නීතිපතිතුමාගේ අපි අහගන්න ඕනේ මේක ආපස්සට බලපාන විදිහට ගේන්න පුළුවන් ද කියලා. ආපස්සට බලපාන විදිහට ගේන්නේ නැත්තම් මේකෙන් ඇති වැඩක් නැහැ. දැන් ඉදිරියේදී හොරගම් කරන්නේ නැහැ කියමුකෝ. නමුත් සල්ලි තියෙන පිටිපස්සේ ආපස්සට ගත්තේ ව තමයි තියෙන්නේ. ඉතින් අපිට ඒක අපි ඒක අතාරින්න සිද්ධ වෙනවා. ඒ වගේම සියලුම ටෙන්ඩර් මේකට තවත් එකක් තමයි සියලුම ටෙන්ඩර් ඒක ටෙන්ඩර් ක්‍රියාපටි
පාටිය කාලයක් තියෙනවා.
ටෙන්ඩර් ක්‍රියාපටි පාටිය හරියටම කරන්න ඕනේ මිනිස්සුන්ට පේන්න පුළුවන් විදිහට. මොකද ඒක මම කියන්නේ නැත්තම් මේ ටෙන්ඩර් වලින් තමයි හැම එක්කෙනෙක්ම කොමිෂන් ගහන්නේ. ඒක නිසා මේ ටෙන්ඩර් කරනකොට ඒ දාන නිලධාරීන්වත් මේ දේශපාලකින්ද වුණු මිනිස්සු දාන්න අරගයි. ඒකත් ඒ මේ සාමාන්‍ය හොඳ අය තෝරලා ඒකට දාන්න ඕනේ වෙනම කමිටුවකින්. දාලා මේ ටෙන්ඩර් එක හරියට කරොත් මම හිතන්නේ අපිට මේ කොමිස් කහනේව හතර කරගන්න පුළුවන් කම ලැබේ. අවම කරගන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි මේ ෆෝසිනික් ඔඩිට් කියන එක. ඒ කියන්නේ වොහාරික ඔඩිට් එක. මේකට දෙන්න ඕනේ 1 මිලියන් වලට වැඩිය 1 මිලියන් ඩොලර්ස් වලට වැඩිය ලොකු ටෙන්ඩර් වලට අනිවාර්යයෙන්ම අපි මේ වොහාරික ඔඩිට් එක සපයන්න ඕන. අනිත් එක ඔෆ්ෂෝ කම්පනීස් තියෙනවා. මේවයි තමයි මුදල් දාන්නේ. දැන් අපි දන්නවා දේශපාලකයන් විතරක් නෙවෙයි ව්‍යාපාරික නිලධාරීන් මේ සියලු දෙනාම මේවට දානවා. දැන් අපි දන්නවා ස්විට්සර්ලන්තේ ඒ කාලේ තිබ්බා. ස්විට්සර්ලන්තේ තමයි මුලින්ම අපි දන්න කාලේ පටන් ගත්තේ. අංක තිබ්බේ නමක් නෙවෙයි. දැන් ඔබතුමා අරිනවනම් නැත්නම් මං අරිනවනම් අපි අංක වලින් තමයි අපි ගනුදෙනු කරන්නේ. අපේ නම් ගම් මුකුත් නැහැ ස්විට්සර්ලන්තේ. ඉතින් ස්විස් බැංක එක මේකට ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඒ වගේම දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් තියෙනවා බ්‍රිටිෂ් වර්ජින් ඓලන්ඩ්ස් වල තියෙනවා.
ඔබතුමා කාලේ
අවසානයි. ඒ වගේම ඓලන්ඩ්ස් වල තියෙනවා. ඒ වගේම තවත් මේ වගේ ඒවා තියෙනවා. මේවායි රහස්‍යභාවය රකින්නවා. ඒවායි ඩිරෙක්ටර්ස් ලපවා ඒ රටේ නොමිනිස් අවරන්නේ. ඉතින් අපි වහු වෙන්නේ නැහැ. කාවත් අහු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේවා ගැනත් අපි බලන්න ඕනේ. දැන් හැබැයි මනි ලොන්ඩරින් වලට මං හිතන්නේ වෙනම රටවල් එක්ක අහු වෙලා නීති රීති සකස් කරගෙන යනවා. ඒක හොඳ කටයුත්තක්. අපිට පුළුවන් වෙනවා ඒක කරන්න. අනිත් එක තමයි ලාංකික කර්මාන්ත වලට මුල් තැන දෙන්න ඕනේ.
ලාංකිකව අවසන් කරන්න.
මුල් තැන දුන්නොත් තමයි අපිට ඩොලර් එක්කව කරන්න පුළුවන් වෙන්නේ.
අනිත් එක නයි.
එතකොට පගාව දෙන්න ඕනේ නැහැ. පගාව දෙනවා නම් ලංකාවේ මුදලින් තමයි පගාව දෙන්න වෙන්නේ. ඒක ඉතින් ලංකාවේනේ ගැසෙන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද මම කියනවා අපි මේ පනතර අපි කැමති. නමුත් ඉදිරියේදී අපි සංශෝධන ගෙනල්ලා මේ වැඩි ශක්තිමත් කරමු හැමතුමා. ඔබතුමා ගත්ත දේ හොඳයි. මුන් කියවනවා විතරනේ. මුන් කියවුවට එක එක ගෙනාවද? මහ ලොකුවට කිව්වා 2015 ගෙනාවයි මේ ගේනවයි කියලා. ඒක එක එකක් ගෙනාවේ නැහැ. ඔබතුමා තමයි අඩු ගානේ මේ තරමින් ගෙනාවේ.
ජනතාව ඒකරාශී වන සියලුම ස්ථානවල හැමදාම කතා කරන මේ දූෂණය මර්ධනය කරලා රට හදන හැටි. නමුත් අපි බලන්න ඕනේ විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාගේ එහෙම නැත්නම් මධ්‍යම පාන්තිකයාගේ පඩියක් ගත්තාම උදාහරණයක රුපියල් 45,000ක් පඩි ගන්න රාජ්‍ය සේවකයාට එම 45,000ෙන් දැන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. උදාහරණයක් වශයෙන් ගෙදර තමන්ට හම්බ වෙන රුපියල් 45,000ෙන් රුපියල් 7,000ක ලයිට් බිලක් ගෙවලා රුපියල් 3,000ක වතුර බිලක් ගෙවලා ඒත් එක්කම දරුවන් ටික අමතර පන්ති වලට යවලා බස් ගාස්තු ගෙවලා මේ ඔක්කොම කරලා ඉවරනකොට රුපියල් 55,000ක් විතර දැන් වර්තමානයේ ඔහුට වියදම් යනවා. ඉතින් මේ අමතර මුදල හොයාගන්න ඔහු සමහර විට දූෂණ වලට වංචාව වලට එහෙම නැත්නම් අත යටින් මුදලක් ලබා ගන්න පෙළඹෙනවා. ඉතින් අපි රජයක් විදිහට නීති සම්පාදකයෝ විදිහට අපි දූෂණ වංචා මර්ධනය කරන පනත් ගෙනවත් සමාන්තරව අපි අනිත් පැත්තෙන් රජයේ සේවකයා වගේම දූෂණය වංචාව අල්ලසට යොමු වෙන පුද්ගලයා ඒකට යොමු නොවෙන්න අවශ්‍ය පරිසරයත් සකස් කරලා තිබෙන්න ඕනේ. පනතට සමාන්තරව ඒ පරිසරය සකස් කරලා තිබ්බොත් තමයි අපි මේ පනතෙන් අපිට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඒ අවශ්‍ය පරිසරය හදන ගමන්ම අපි කවුද මේ රටේ හැමදාම දේශපාලකයට අත දික් වෙනවා 225ට අත දික් වෙනවා ඒත් එක මම දැක්කා ඊයේ හිරුපුවත් විකාශය රෑ ඊයේ හිරුපුවත් විකාශය කියනවා අධිවේගී මාර්ගයේ මාකුඹුරේ ඉඳන් කිසියම් හේතුවක් නිසා කිසියම් ප්‍රශ්නයක් නිසා මෙම බස් රථ ධාවනය කරලා තියෙනවා කොන්දොස්තරවරු නැතුව ධාවනය වුණ දවසේ වෙනදට වඩා ලක්ෂ 9ක ලාභයක් ලැබලා පෙන්නලා තියෙනවා මෙම බස් රථ ඊයේ දවසේ මාකුඹුරේ. ඉතින් මේ වගේ අවස්ථාවලදී මේ 225 විතරද එහෙම නැත්නම් ඉහළ රාජ්‍ය නිලධාරීන් විතරද එහෙම නැත්නම් මේක ඉහළ සිට පහළටම මේ රටේ දූෂණය අපි වළක්වා ගත යුතුයි. විශේෂයෙන්ම මම සභාපතිත්වයේ දරන ප්‍රවාහන ආංශික අධ්‍යක්ෂණ කාලක සභාවේ එළි වුණා පහුගිය සතියේ ගමනාගමන මණ්ඩලයේ මුදුකාංගයක මිලියන 6.4ක මුදලක් පෙන්වන්න විදිහක් නැහැ. ඒ මුදල වැය කරපු තැනක් නැහැ. ඒකේ ලොකු දෝෂයක් වෙලා තියෙනවා. ඒක වාර්ෂික වාර්තාවේ තියෙනවා. ඒ වාර්තාව අපේ කමිටුවට ආවා. මෙතෙන්ද අපි හොයලා බලද්දි ප්‍රශ්න කරද්දි ඒ නිලධාරයා විශ්‍රාම ගිහිල්ලා. දැන් එතකොට නිලධාරියගෙන් ප්‍රශ්න කරන්න විදිහක් නැහැ. එතකොට අපි හැමෝම කෝ ලියකෙවිලි ටික කියලා. ලියකෙවිලි ටිකත් එක්කම තමයි නිලධාරයා විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ. ලියකෙවිලි නැහැ ආයතනයේ. අස්ථානගත වෙලා. එහෙම නැත්නම් තව තැනක් කියවුණා ඒගොල්ලෝ බැටරි ඇසිඩ් දානවලු මේ ලියකෙවිලි වලට. ප්‍රශ්නයක් වුණාම ගැටලුවක් වුණාම ඒකට බැටරි ඇසිඩ් දානවලු. ඉතින් මේ වගේ දේවලුත් අපි වළක්වා ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම රාජ්‍යාන්ත්‍රණයේද පුද්ගලික අංශයේද දේශපාලන අධිකාරියද කියලා නැහැ. අපේ සිස්ටම් එකම කරප්ටඩ් වෙලා තියෙන දැන්. සිස්ටම් කරප්ටඩ්. ඉතින් මම විශ්වාස කරනවා දේශපාලකයන් අවුරුදු 6න් 5ට ජනතාව ඉදිරියට යනවා. අපි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. දේශපාලකයා පමණක් නොව ව්‍යාපාරිකයද නිලධාරියද මේ සියලුම දෙනා ජනතාවට වගකීමේ වගවීමේ ක්‍රමවේදයක් අපි මෙම් පනත්වලට සමාන්තරව සකස් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒත් එකම නීති ගෙනීමට අමතරව අපේ ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි. විශේෂයෙන්ම තමන්ගේ රටට අවංක වෙන්න තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් මේ රට ශක්තිමත් ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් කරලා තියන්න නම් අපි මේ දූෂණය වංචාව නොකළ යුතුයි කියලා ආකල්පමය වෙනසක් ජනතාව මත ඇති කරන්න අපි අවශ්‍ය ක්‍රමවේද නීති සම්පාදක විදිහට ඇති කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම ජනතාව ඒකරාශී වන සෑම ස්ථානක මම ඉස්සලා කිව්වා වගේ ජිම් එකට ගියොත් කතා වෙන්නේ රටේ දූෂණය වළක්වන හැටි. අනිත් පැත්තෙන් සලුන් එකට ගියොත් කතා වෙන්නේ රටේ දූෂණය වළක්වන්න ඇති. තවත් තැනකින් හවස කට්ටිය සෙට් වෙලා බොන තැනදිත් කතා වෙන්නේ රටේ දූෂණය මර්ධනය කරලා මේ රට ගොඩනගන හැටි. අන්තිමට මේ කතිකාවන් ඔක්කොම අවසන් වෙන්නේ 225. ඉතින් 225 පමණක් මේ රටේ දූෂණ වංචා කරනවා නම් ඒක මම හිතන්නේ වළක්වා ගත හැකි ක්‍රමවේද දෙනවා. අපි දැක්කා මෑත කාලේ පසුගිය වසර 3-4-5ක් පස්සට යනකොට මේ රටේ දේශපාලකයන් අතින් එහෙම නැත්නම් 225 අතින් මහා පරිමාණ වංචා දූෂණ ගැන තදබල වාර්තා වෙලා නැහැ. චෝදනා තියෙනවා, දේශපාලනික චෝදනා තියෙනවා, මැතිවරණ වේදිකාවේ කරන චෝදනා තියෙනවා. නමුත් අපි දැක්කේ නැහැ තදබල දූෂණයක් වංචාවක් වාර්තා වෙමින් තිබෙනවා. නමුත් මේ 225 පෙන්නලා තමයි මේ රටේ දූෂණයේ වංචාව හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. රටේ ජනතාවගේ අවධානය 225ට යොමු කරලා 225 ගැන ඒත් එක්කම මන්ත්‍රීවරුන් දේශපාලකයන් ගැන වෛරය ඇති කරලා මේ රටේ තවත් ලක්ෂ ගාණක් ලක්ෂ 15ක් 20ක් වගේ ජනතාවක් මේ වංචාවල දූෂණයවල යෙදෙනවා. නමුත් මුළු රටේම නීතියම ඒත් එක්කම ජනතාවගේ අවධානය තියෙන්නේ 225 කට. ඒක නිසා අපි ඒ ගැන ඉතාම අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. එතක මේ දේශපාලන වේදිකාවේ හොඳම සටන් පාඩය තමයි මේ දූෂණය වැළකීම. හැමදාම දූෂණය භීෂණය වළක්වන එක තමයි දේශපාලන වේදිකාවේ සටන් පාඩය. එතක මේක පාවිච්චි කරනවා ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට, ආණ්ඩුව විරෝධයෙන් පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් පුද්ගලික විරුද්ධවාදීන්ට ගමේ ග්‍රාම නිලධාරීන් ඉඳන් ප්‍රාදේශීය ලේකම් කාලේ ඉඳන් පාර්ලිමේන්තුවට එන කාලේ පුද්ගලිකව පහර දෙන්නත් මේ දූෂණය භීෂණය එහෙම නැත්නම් වංචාව පාවිච්චි කරනවා. ඒකම කැම්පේන් වලට, විශේෂයෙන් පුද්ගලික කැම්පේන් වල, දේශපාලන කැම්පේන් වලට මේ දූෂණය පාවිච්චි කරනවා. නමුත් අපි දැක්කා මේකේ දරුණුම ඉතාම නරක පැත්තට මේක යනවා. පහුගිය කාලේ නව යොවුන් තරුණයෝ, සමාජ අත්දැකීම් නැති නව නොයොන් තරුණයෝ මේ රටේ දේශපාලන අධිකාරියත් එක්ක, රටේ ජනතාවත් එක්ක වෛරය ඇති කරන්න, වෛරයෙන් පොළඹවන්න ඔවුන් කියලා ඔවුන්ගේ මනසට කාවද්දන්නේ විවිධ සංවිධාන. අපි දැක්කා සැලසුම් සහගත ඔවුන්ගේ මනසට කාවද්දනවා, උඹලා මේ දුක් විඳින්නේ, උඹලගේ දෙමව්පිය මේ දුක් විඳින්නේ අරුන් ටික හොරකම් කරපු නිසා කියලා. ඒක ඔළුවට කාවද්දගත්ත මේ තරුණයා පහුවදායිදා වෛරයෙන් තමයි සමාජය දිහා බලන්නේ, වෛරයෙන් තමයි දේශපාලන දිහා බලන්නේ, වෛරයෙන් තමයි රාජ්‍ය නිලධාරීන් දිහා බලන්නේ. අන්න ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ වගේ සූක්ෂම ඉතාම සෙන්සිටිව් තැන් අපි අඳුරන් ඒවා ආමන්ත්‍රණය කළ යුතුයි කියලා. ඒත් එක්කම පහුගිය කාලේ මැතිවරණ මම ඉස්සලා කිව්වා වගේ දූෂණය සහ භීෂණය මේක තමයි සටන් පාට වුණේ. නමුත් අපි දැක්කා මේ භීෂණය කියලා දැන් හැලිලා තියෙනවා. පහුගිය ආණ්ඩුවල පහුගිය නායකයන් අපේ රට පාලනය කළ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා මේ දූෂණය භීෂණය කියන එකෙන් භීෂණය කාලා හැලිලා. නමුත් අවසානවට අපි දැක්කා පහුගිය මැයි 9 වෙනිදා පැසිස්ට්වාදීන් විසින් යලිත් මේ රටේ භීෂණය අතික්‍රමින් සිටිනවා. ඔවුන් මිනිස්සු උසුගන්වමින් අර භීෂණය වළක්වපු නිසා, රටේ නීති රාමුව සහ නායකයන්ගේ ක්‍රියාත්මක වෙලා භීෂණය වළක්වපු නිසා, ඒ පිළිබඳ තමන්ගේ ව්‍යාපාරවලට, තමන්ගේ විවිධ කටයුතු වලට පාඩු වුණ පාතාල සමාජිකයන්, අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ඒත් එක්කම තක්කඩින් ටික එකතුලා අපි දැක්කා මේ භීෂණය මැයි 9 වෙනිදා භීෂණය වපුරන වෙලාවේ ඔවුන්ගේ පිටිපස්සේ ඔවුන් හිටියා. නමුත් අපේ රටේ වාසනාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා, පරිවිකස්ම ජනාධිපතිතුමාට පුළුවන් වුණා එම භීෂණය යලිත් පාලනය කළ උපක්‍රමශීලීව රට නැවත යථාතත්වයට පත් කරන්න. එතකම කිසියම් කෙනෙක් දූෂණයට විරුද්ධව කතා කරනවා නම්, දූෂණ විරුද්ධව ක්‍රියා කරනවා නම්, බහුතරයක් වෙන දූෂිතයන් ටික එකතු වෙලා ඉතාම උපක්‍රමශීලීව ඔහුව මන්දෝත්සාහී කරනවා, නැත්නම් ඔහුට වටකරලා පහර දෙනවා. එතකම කවුරු හරි දූෂණය වළක්වන්න තීන්දුව ගන්නවා නම් ඔහුව හුදකලා කරනවා. මේක බිම්මට්ටමේ සිට ඉහළට. මම ස්තුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාට. අමාත්‍යතුමා අවසානයේ ඉතා ප්‍රබල පනතක් ගෙනල්ලා තියෙනවා. නමුත් බිම්මට්ටමේ සිට ඉහළට කවුරු හරි අවංකවම දූෂණයට විරුද්ධව කතා කරනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම්, ඔහුව ඉතා සූක්ෂම විදියට වටකරලා, ඔහුව හුදකලා කරලා මන්දෝත්සාහය කරනවා. ඒක නිසා මම අපේ ඉහළ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලා රැඩිකල් දේශපාලන තීරණ ගන්න, තදබල තීරණ ගන්න, මේ රටේ දූෂණයේ වංචාව වළක්වන්න අවශ්‍ය කටයුතු කරන්න අපි ඔබතුමාලට හැමදාම ශක්තිය ලබා දෙන්න කටයුතු කරනවා. එතකම අවසාන වශයෙන් මම යෝජනා කරන්න කැමති මේ පනත් කෙටුම්පත් ඒත් එක්කම විවිධ කතිකාවන් වල තියෙන පනත් වලට අමතරව අපිට පුළුවන් නම් ඉදිරියේ දවසක් නම් කරලා මාස 6ක් හරි අවුරුද්දක් හරි මේ දවසෙන් පස්සේ දූෂණය හා වංචාව මහ පරිමාණයේදීලා ඒ දූෂණයට වරදකරුවෙක් වුණොත් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කරන්න කියලා මම මේ ගෞරව සභාවෙන් යෝජනා කරනවා. හැබැයි ඉදිරියේ මාස 6ක් හෝ අවුරුද්දක් දෙන්නේ නැතුව අපි දැම්මම නීති ක්‍රියාත්මක කරන්න ගියොත් කවදාවත් මේ මම කියන යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද අපි දෙන දවසට කලින් මේ වෙද්දී මේ දූෂණ යෝජනාව චෝදනාවට ලක්වලා ඉන්න කරුවන් වරදකරු වෙනවා. ඒ සඳහා ඍජුව හෝ වක්‍රව සම්බන්ධ මේ රටේ බහුතරයක් ජනතාව ඉන්නවා. ඍජුව හෝ වක්‍රව දැනුවත් හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන් මේ රටේ බහුතරය නිසා කවදාවත් එම යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒක නිසා ඉදිරියේ මාස 6ක් හෝ අවුරුද්දක් දිනයක් කියලා මේ දිනෙන් පස්සේ වරදක් කරලා එම වරදට වරදකරු ලෙස උසාවිය ඔප්පු වන අයට හිසට වෙඩි තබා ඝාතනය කරන්න මහා පරිමාණ දූෂණ සඳහා කියලා මම ගරු සභාවට යෝජනා කරනවා. අවසාන වශයෙන් මම අපේ ඉහළ දේශපාලන අධිකාරියන් ඉල්ලා සිටිනවා භූ දේශපාලනේ පාලනය කරන ගනිමින් සිංගප්පූරුවේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ මේ වගේ අපිට උදාහරණ ගත හැකි ආසියාතික රටවල් සියල්ලම උදාහරණයට අරගෙන ඒකට මම අපි දන්නවා ඒකට ගැටලුවක් වෙනවා. භූ දේශපාලනය නායකයෙක් විදිහට භූ දේශපාලනේ කලමනාකරණය කර ගනිමින් එම රටවල් ක්‍රියාත්මක කරා වගේ රැඩිකල් තදබල දේශපාලන තීන්දුව අරගෙන කොළවේ මේ දූෂණයට වංචාවට එරෙහිව ක්‍රියාත්මක කරන්න කියලා ඉහළ දේශපාලන අධිකාරියට මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.